ආදරණීයතුමා ඔබතුමාට මිනිත්තු 20ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ කුරුණෑගල උගත් මිත්‍ර අශෝක අබේසිංහ මැතිතුමා ඉතාම හැඟීම් බරව මේ අදහස් ප්‍රකාශ කිරීමක් කළා. මේ තත්ත්වය අපි කවුරුත් දන්න පිළිගන්න තත්ත්වයක්. නිදහසින් පස්සේ අපේ රටේ ඉතිහාසයේ ගරු මන්ත්‍රීතුමා මෙහෙම තත්ත්වයක් කවදක්වත් ඇති වෙලා නැහැ. මේ තත්ත්වය ලංකා ඉතිහාසයේ ආර්ථිකය පස්සට ගිය අවස්ථා තියෙනවා තුනක්. 2001 ඍණ 1.4, ඊට පස්සේ COVID-19 වසංගතය නිසා 2020 3.6ක්. මේ වර්ෂයේ ඇස්තමේන්තු කළා තියෙනවා මේ රටේ ආර්ථික වර්ධන වේගය 6.8 අතර ප්‍රමාණයකින් පස්සට යයි කියලා. ඒ කියන්නේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ පසුබෑමක් බරපතල ලෙස ඇති වෙලා තියෙනවා දිගින් දිගට. ඒ තත්ත්වයේ තුල මේ ණය පිළිබඳ අර්බුදය ගැන ඔබතුමා සඳහන් කළා. අපි අවංක වෙන්න ඕනේ, මේ රටේ නිදාස ලැබුණ දවසේ ඉඳන් දිගටම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගැටලුවක් නිසායි මේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි හැමදාම රජයේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරලා තියෙනවා. එතකොට අයවැය ඇති වෙන පරතරය පියව ගැනීම සඳහා කාගේ ආණ්ඩුව තිබුණත් දේශීය විදේශීය වශයෙන් විශාල ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. ගත්ත ණය වාරික පොලි ගෙවන්න බැරි වෙනකොට, අපිට ප්‍රමාණවත් නැති වෙනකොට, දැරිය නොහැකි මට්ටමක වියදම් දරනකොට හැමදාම අපි දීර්ඝකාලීනව කියලා තියෙනවා ලංකා ආණ්ඩුවට එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. රජයක් එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් ලබන්නේ නැතුව හැම ආණ්ඩුවක් යටතේම වර්තන ගිණුම හිඟියක් ඇති කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රාග්ධන වියදම් සියල්ල දරලා තියෙන්නේ ණයට. යුද්ධෙ නිමුණාට පස්සේ උතුරු වසන්තියේ නැගිනේ උදානේ අවුරුදු 30ක් විනාශ කරලා තිබුණ ප්‍රදේශ නැවත හැදීම සඳහා අසීමිත ලෙස ණය අරන් තියෙනවා. එහෙම තමයි ඒවැ මම්මාවත් විදුලිය ජලබස්නා ජල ප්‍රවාහන ක්‍රම මේ නැතිවෙච්ච අවුරුදු 30ක් නැතිවෙච්ච සියලු දේ හදලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් ණය අරන් තියෙනවා ආණ්ඩු. ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඇති වෙන්න ප්‍රධාන හේතුව උනේ අපි සාමාන්‍ය සම්ප්‍රදායිකව ණය ලැබෙනවට වඩා සවරින් බොන්ඩ්ස් ඉෂූ කරලි වෙලා ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ගිනි පොලියට ණය ගත්තා. ඒක ගන්න උනේ යුද්ධේ තියෙන කාලේ 2007. ඒ ගත්ත ප්‍රමාණය මහින්ද රාජපක්ෂ මුළු ආණ්ඩු කාලයටම සවරින් බොන්ඩ්ස් වලින් අරන් තියෙන්නේ ණය ඇමරිකාන් ඩොලර් බිලියන 6.5. ඔබතුමන්ලා කොච්චර අකමැති වුණත් පිළිගන්න ඕනේ, නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා තියෙන්නේ යහපාලන රජයේ අවුරුදු 5 තුල. ඒ අරන් තියෙන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5කට වඩා වැඩි. එහෙම ප්‍රමාණයක් ණයගත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නැහැ. ඒ අරන් තියෙන ණය කල්පිරෙන දවසට 2029 කල්පිරෙන්නේ. කවුරු ආණ්ඩුව ගත්තත් 2029 වෙනකන් මේ තත්ත්වයට අපි තමුන්නාසෙනා මූණ දෙන්න ඕනේ. අපිට මේක කරගන්න අපේ රට ඇතුලේ තියෙන ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට, ආර්ථික විද්‍යා විද්වතුන්ට, ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ වෙනත් අයට මේ සඳහා මෙහෙම සරල විසඳුමක් නැහැ. ඒ නිසා තමයි අපි ජාත්‍යන්තරව කැඳවලා මේ ප්‍රංශයේ ලසාඩ් සමාගමට කියලා තියෙන්නේ මේ අර්බුදයෙන් විසඳෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා. මේ තියෙන නීති ගැටලු විසඳගන්න ජාත්‍යන්තරයට අපි කියලා ක්ලිෆර්ඩ් හාන්ස් කියන සමාගම අරන් තියෙන්නේ. මොකද අපේ මට්ටමේ, අපේ දැනුම අනුව, අපේ මොලේ තියෙන ප්‍රමාණයට මේ ගැටලුව ජාතික ව්‍යසනේ විසඳන්න බෑ. ඒ නිසා මේ ගරු සභාව ඇතුලේ අපි බැන ගැනීම වෙනුවට මෙවැනි ජාතික ව්‍යසනයකදී මූණ දෙන්නේ කෙසේද කියන එක පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ඡාවක් තමයි ඇතිවිය යුත්තේ. එතෙන්දී විවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ වගේම ජන මාධ්‍ය ආයතන වලටත් විශාල වගකීමක් තියෙනවා තමුන්ගේ මාතෘභූමිය පිළිබඳ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පසුගිය සතියේ රුසියාවේ ටටස්ථාන් රාජ්‍යයේ අසම් සිනමා ජාත්‍යන්තර සිනමා උල්ලට ලංකාව නියෝජනය කරමින් ගියා. එහිදී මට ලෝකයේ විවිධ රටවල් වල ඉන්න චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, වෙන විශ්වවිද්‍යාලවල ඒ විෂයානුබද්ධ ආචාර්ය මහාචාර්යවරු විශාල පිරිසක් මුණ ගැසුණා. ඔවුන් ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ඔබේ රටට බයෙන් හා සැකෙන් තොරව පැමිණෙන්න පුළුවන්. රටේ පාරවල් වහලා තියෙනවා නේද? හැම වෙලේම මේ ප්‍රචණ්ඩත්වයක් රට ඇතුලේ තිබෙනවා. ගුවන් තොටුපළෙන් එනකොට වෙනත් අය විසින්, බලය නැති අය විසින් පාස්පෝර්ට් එක පරීක්ෂා කරනවාද? ගුවන් තොටුපළට එන පාර වහනවාද? මහා පාරවල් වහලා ඉවරලා දිනපතාම මිනිමැරුම් සිද්ධ වෙනවාද? අපරාධ සිද්ධ වෙනවාද? ඒ බය නැතුව ගමන් කරන්න පුළුවන්. මේ ඇති වෙලා තියෙන ප්‍රතිරූපයේ ලංකාව සම්බන්ධයෙන් ඉතාම නරක ප්‍රතිරූපයක් අපි කැමති වුණත් අකමැති වුණත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කාට ආණ්ඩු කරන්නත් ඒ රටට ප්‍රතිරූපයක් ජාත්‍යන්තරව තිබිය යුතු වෙනවා. ඒ ප්‍රතිරූපය නැති වෙන විදිහට මාධ්‍ය වාර්තාකරණයක් කරනවා නම් ඒක රටක් වශයෙන් අපිට ඉතාම නරක ප්‍රතිරූපයකට තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මම සියලුම රාජ්‍ය පුද්ගලික සහ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න සියලුම රටට ආදරය කරන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්න කැමැති, රටක මූලික ප්‍රතිරූපයේ කෙලෙසෙන ආකාරයට ප්‍රවෘත්ති පළකිරීමෙන් වළකින්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඒක ඇත්තටම මෙලොව වශයෙන් කීර්තියක්, පරලොව වශයෙන් පින්කමක් කියලා තමයි මං හිතන්නේ. මොකද රටක් වැටුණාට පස්සේ ඒ රට කවුරු ආණ්ඩු ගත්තත් ඒක එක දවසකදී වෙනස් කරන්න පුළුවන් තත්වයක් නෑ. ඔබතුමාලා දන්නවා මාධ්‍යවල පළවෙච්ච විවිධ ජාත්‍යන්තර මාධ්‍ය ගෙනිච්ච ප්‍රචාරණ ව්‍යාපාර නිසා ජිනීවා නුවර මානව හිමිකම් කඩකිරීම පිළිබඳ ශ්‍රී ලංකාවටයි චෝදනාව තියෙන්නේ, අපේ රණවිරුවන්ටයි චෝදනාව තියෙන්නේ. ඒ චෝදනාව අසත්‍යයි, මානුෂික මෙහෙයුමක් උනේ කියන එක අපි කොතරම් කීවත් ජාත්‍යන්තර මාධ්‍යයේ මතය අරන් ගියා. ඒ නිසා මාධ්‍යවල එවැනි මතවාද පැලකිරීම තුළ ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ අපි සාකච්ඡා කරගන්න වෙනවා. විශේෂයෙන් පසුගිය උපදේශකාරක සභාවේදී සියලුම ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්නා අපේ රටේ මාධ්‍ය වාර්තාකරණයේදී පුවත්පත්වල පළවෙනි දේ සඳහන් කිරීමේදී පුවත්පත් පුවත් කියලා පුවත්පතට අදාළ නැති දේවල් වැඩි වශයෙන් කීම තුළ, තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීම තුළ පුවත්පත් වලට අගතියක් සිද්ධ වෙනවා කියලා. මොකද පුවත්පත කියපු දෙයක් නෙමෙයි, පුවත්පත පිළිබඳ විග්‍රහ කිරීමේදී පළවෙන අදහස වෙනස්, එකක් වෙනස් පෞද්ගලික මතයක් වෙන නිසා ඒ උපදේශකාරක සභාවේදී ඉල්ලා සිටියා පුවත්පත් පාලක මණ්ඩලයෙන් මේ පිළිබඳ පුවත්පතේ තියෙන දේ කොතරම් පුන පුනා ප්‍රකාශ කළත් ප්‍රශ්නයක් නැහැ, පුවත්පතේ සඳහන් නොවන දේ පුද්ගලික මසයක් එසින්දි ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා මම මාධ්‍ය ආයතන සියල්ලගෙම ඉල්ලා සිටිනවා ඒ උපදේශකාරක සභාවේදී ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ සියලුම මන්ත්‍රීතුමන්ලා පළ කරපු එම අදහස් පිළිබඳවත් ඔබගේ බුද්ධිමය අවධානය යොමු කරන්නට කියන කාරුණික ඉල්ලීම් මම කරන්න කැමති වෙනවා. මේ ආයතන බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ, ඒට ප්‍රධානතම හේතුව තමයි අපි කැමැති වුණත් අකමැති වුණත් මම මේ විෂය බාර ගැනීමෙන් පසු කිසිම කෙනෙක්ට හැකියාවක් මම දීලා නැහැ. නමුත් හැමදාම අපි විවිධ දේශපාලන හේතුන් මත මේ ආයතනවල පත්වීම් ලබලා දීලා සෑම මාධ්‍ය ආයතනයකම රාජ්‍යාංශයේ අතිරික්ත ශ්‍රම බලකායක් ඉන්නෝ. අද සෑම ආයතනයකම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ ආයතනයේ උපදවන ආදායමෙන් වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. ඒක ගෙවිය යුතුම එකක් වෙනවා ජනතාව ජීවත් කරවීම සඳහා, වැඩ කරන අය ජීවත් කරවීම සඳහා. ඒ කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය මුළු රටේම තියෙන ජාතික ප්‍රශ්න වලින් එකක්. මම කීවා මේ 2021 වර්ෂයේදී රජයේ මුළු බදු ආදායම 1268යි, බිලියන 1268යි, වක්‍ර බදු, ඍජු බදු, රාජ්‍ය බදු නොවන ආදායම් වලින් හොයාගෙන තිබෙන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් යනවා 1115ක්. 1268ක් බදු අරගෙන 1115ක් වැටුප් පා විශ්‍රාම වැටුප් වශයෙන් ගෙව්වට පස්සේ ඒ ඉතුරු වෙන මුදලෙන් කොහොමද රටක් දුවන්නේ? මේ ප්‍රශ්නය කවුරු ආවත් කාගේ ආණ්ඩු වුණත් කල්පනා කරන්න ඕනේ කොහොමද මේ ලැබෙන ආදායමින් වැටුප් බිලට යනවනම් 186ක්. එතකොට අපි ලංකාව බදු අය කරන්නේ වැටුප් පා විසලා වැටුප් ගෙවන්න පමණද? එහෙම රටක් ලෝකේ වෙන කොහෙවත් තියනවද? ලංකාවේ විතරයි රජයේ මුළු බදු ආදායමින් මගේ දැනීමේ හා විශ්වාසයේ ඇටියට 186ක් රාජ්‍ය සේවක වැටුප් පා විසලා වැටුප් සඳහා වැය වෙන්නේ. ඉතින් ඒක නිසා වැටුප් ගෙවන දවසට හැම ආයතනයකටම ප්‍රශ්නයක්. දැන් අපේ රූපවාහිනී සංස්ථාවේ ආදායම වැටුප් ගෙවන්න ප්‍රමාණවත් නැති වෙනකොට කොහොමද වැටුප් ගෙවන්නේ? විශ්‍රාම වැටුප් ගෙවන්නේ. රජයේ දෙපාර්තමේන්තුත් එහෙමයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිය අවුරුද්දේ ආදායම බිලියන 2.6යි. අතිකාල දීමනා 2.3යි. වැටුප් බිලියන 7යි. බිලියන 7කට වඩා වැඩි වැටුප් ගෙවලා බිලියන 2.3ක් අතිකාල දීමනාද ගෙවලා බිලියන 2.6ක ආදායමින් කොහොමද දුම්රිය දුවන්නේ? ඒක නිසා මම දුම්රියේ ගාස්තුව වැඩි කළා. වැඩි කරපු අවස්ථාවේදී ස්ටේෂන් මාස්ටර් දුම්රියේ ස්ථානාධිපතිවරු මේ ජනතාවට පීඩනයක් කියලා මේ ටිකට් නිකුත් කිරීම නතර කළා, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කළා. මම ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා මේ වැඩි වෙලා තියෙන ඉන්ධන බිලවත් තාම මේ වැඩි වෙච්ච ගාස්තුවෙන්වත් පියෝගන්න බෑ. නමුත් මාසකට මිලියන 600ක් පමණ ලබන ආදායම දැන් මිලියන 1200 දක්වා 1300 දක්වා ඉහළනම් වල තියෙනවා. නමුත් අපේ වැඩි වෙච්ච විදුලි බිල පියෝගන්න බෑ. ඒ නිසා සෑම රාජ්‍ය ආයතනයක් වුණත්, පුද්ගලික ආයතනයක් වුණත්, නිවසක් වුණත් ආදායමට සරිලන ලෙස වියදම කරේ නැත්නම් වියදම පියවගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් මේ වගේ ඛේදවාචකයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා රාජ්‍ය සියලුම මාධ්‍ය ආයතනවලත් වගකීමක් තිබෙනවා. අපේ රට පත් වෙලා තියෙන තත්ත්වයේ පිළිබඳ ආර්ථික විද්‍යාත්මක වශයෙන් තම තමන්ගේ හැඟීම අනුව නෙමෙයි, තම තම නැනපමණින් නෙමෙයි, ආර්ථික විද්‍යාත්මක වශයෙන් මේ ප්‍රශ්නෙ ගොඩේම සඳහා කටයුතු කරන්නට අවශ්‍ය දායකත්වය මාධ්‍ය ආයතන වලින් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම විෂයානුබද්ධ විද්වතුන්, ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන අය හා ඔවුන්ගේ සමග නිරන්තරයෙන් මේ ඇති වෙන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු යන අදියට වැඩි අවස්ථාවක් මාධ්‍ය මගින් ලබා දුන්නොත් අපේ රටේ ජනතාව වඩා හොඳ දිසානතියකට ගමන් කරවන්න පුළුවන්කම තිබෙනවා. ගරු කතානායකතුමනි, ජපානයේ හිරෝෂිමාවට බෝම්බ දාලා මුළු රටම සම්පූර්ණයෙන් විනාශ වෙච්ච අවස්ථාවේදී ජපන් ජාතික විද්‍යුතුන් උගතුන් මාධ්‍යකරුවන් සියලු දෙනා එකතු වෙලා පළවෙනියෙන් ජපානයට පුරුදු කරයි ආදරය කරන්න. එකක් ජපන් රටට ආදරය කරන්න, තමන් ඇදු වැඩු දෙමව්පියන්ට ආදරය කරන්න, මේ රටේ ඉන්න අනිත් සෑම පුරවැසියන්ට ආදරය කරන්න, ගහකොළ සතා සීපාවට ආදරය කරන්න. ඒ නිසා මේ සභාවේ ඉන්නෝ ජපානය පිළිබඳ අත්දැකීම් තියෙන බොහෝ දෙනෙක් ජපානයේ නන්නාඳුන ඕනෙම මිනිස්සෙක් දැක්කොත් ඔළුව පාත් කරලි වෙලා බව් කරනවා කියලා එකක් කරනවා. ජපානයේ පාසල් ශිෂ්‍යයෙක් අර ඉරි ඇඳලා තියෙන ඉරි හරා පාර හරා පැනලා ඔහු අනතුරකින් බේරුණ නිසා ඒ ඉරට බව් කරලි වෙලා යන තත්ත්වයක් තියෙනවා. වැඩ වර්ජනයක් කරනවා නම් ඔක්කොම යන්ත්‍ර සූත්‍රවල වැඩ වර්ණකොට ග්‍රීස් ගාලි වෙලා ඒක මලකඩ කන්න නැති විදිහ ඇති කරලා තමයි වැඩ වර්ජනයක් කරන්නේ. ඒ රට ඇතුලේ විශාල කාර්මික දියුණුවක් තිබුණත් හරිත උද්‍යානයක් වශයෙන් ගහකොළ ටික ආරක්ෂා කරනවා. වර්ණ යොදනකොට දැවැන්ත ඇස් කඩලා යන වර්ණ යොදන්නේ නැහැ. බොහොම නිවිච්ච වර්ණ තමයි යොදන්නේ. ජපන් ජාතිකයෝ හරි බයයි, සාමාන්‍යයෙන් කිසි මිනිහෙක් පාරේ රණ්ඩු වෙනවා දකින්නේ නැහැ. අපේ මේ වෛරයේ මුසපත් වෙලා පාර්ලිමේන්තුව ඇතුලේ වාද විවාදයේ පවා අපිට එවැනි මනුස්සකමක් පිරුණ උතුම් මට්ටමකට ගෙන යන්න බැරි තත්ත්වය නිර්මාණය වුණාම ඊට පල්ලෙහා මට්ටමේ ඊට වඩා නරක තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් හිතන් රට ආපසු අපේ රට අපි සියලු දෙනා එකතු වෙලා අපේ බොහෝ දේවල් වලට අපි කැමැති වුණත් අකමැති වුණත් සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගත යුතු වෙනවා. කොහොමද මේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ? කොහොමද විශ්‍රාම වැටුප් ගෙවන්නේ? කොහොමද ගත්ත රාජ්‍ය ණය වලට පොලී ගෙවන්නේ? මේ ටික කරලා කොහොමද ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්නේ? ඒ අතිරික්තය ඇති කරගත්තේ නැත්නම් අපිට ණය දුන්නේ නැත්නම් ණය ප්‍රතිවිව්ව ගත කරේ නැත්නම් අපි කාටවත් නයවර ලිපියක් නිකුත් කළාම සිස්ටම් එක ලෝකේ නයවර ලිපිය පිළිගන්නේ නැති වුණොත් අපිට තෙල් ගේන්න බැරි වෙනවා. අපිට ගෑස් ගේන්න බැරි වෙනවා. අපිට බේත් ගේන්න බැරි වෙනවා. මේ ලෝකේ තියෙන ක්‍රමවේදය තමයි බඩු ආනයනය කරන්න නම් අපි ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනේ. ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක. ඒක නිකුත් කිරීමෙන් ඒ සඳහා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න. ඒ ලැබෙන මුදලෙන් සියලු ප්‍රශ්න විසඳන්න නෙමෙයි. නැවත වර්තාවක් මේ සිස්ටම් එක පිළිබඳ අලුත් විශ්වසනීය භාවයක් ඇති කරගන්න ඕනේ. රටක් ආර්ථික වශයෙන් පවත්වාගෙන යන්න අපිට හිතෙන දේවල් කියන්න පුළුවන්. නමුත් ලෝකයේ අපි හිතන දේ අනුව අපිට කිසි දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ලෝකයේ සම්මත මූල්‍ය ක්‍රමවේද පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ඒ රටට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න බෑ. අපි තේ රබර් පොල් අනිත් ඒවා අපනයනය කරන්න ඕනේ. අපනයන ආදායම් ලබා ගන්න ඕනේ. පරිභෝජන භාණ්ඩ අන්තර් භාණ්ඩ ආයෝජන භාණ්ඩ ආනයනය කරන්න ඕනේ. මේවට විදේශ විනිමය ලැබෙන්න ඕනේ. විදේශ විනිමය සඳහා විදේශ විනිම අනුපාත තීරණය වෙනවා. තීරණය වෙන එක අතින් අල්ලලා හදන්න බෑ. මේවා සංකීර්ණ තාක්ෂණික කරුණු. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කළේ එවැනි කරුණු පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික මෙහෙවරක කොටස්කරුවන් ලෙස සියලුම මාධ්‍ය ආයතන එකතු වෙන්න කියන අතර මේ රූපවාහිනී සංස්ථා පනතෙන් අලුත් බරක් එකතු වෙන්නේ. දැනට නිරීක්ෂණ මට්ටමේ ඉන්න මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම සඳහා පමණයි මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ. ඒක වඩා හොඳින් මූල්‍ය කළමනාකරණය කිරීමට උදව්වක් ලෙස තමයි. ඒ කවුරු හරි පත් කරන පුද්ගලයෙක් නෙමෙයි, රජයේ රැකියාවේ නියුතු මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කිරීමයි මේ කරන්නේ. ඒ සඳහා ඔබතුමන්ලගේ සහාය පතමින් මගේ වචන කීපෙ මෙයින් සමර්ථ කරනවා.
බෞමිසිතේ ගරු අමාත්‍යවනේ,
පොඩි කරුණක් ගරු ඇමතිතුමනි, පොඩි කරුණක් නිරාකරණය කරගන්න අවශ්‍යයි. එකක් තමයි දැන් ඔබතුමා ප්‍රකාශ කළා, රජයේ සේවකයන්ට පඩිගෙවන එකට මුදල් ප්‍රශ්නයක් තිබෙනවා, ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා කියලා. අද අපි ගෙවන්නේ මාසයේ 22 වෙනිදා. දැන් මේ 25 වෙනිදා වෙනකොට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න නියමිතයි. ඔබ මේ පණිවිඩය ලබා දෙන්නේ රාජ්‍ය සේවකයන්ට මේ මාසයේ වැටුප හම්බ වෙන්නේ නැහැ කියන පණිවිඩයද කියන එක දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ඒත් එක්කම ඔබතුමාගේ කරුණු පැහැදිලි කිරීමේදී ඉදිරිපත් වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකඟතාවය අනුව මුදල් අච්චු ගහන්න බෑ කියලා. හැබැයි මේ සභාවේ අපි අහපුවාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකඟතාවය එළිදරව් කරන්න කියලා තමුන්නාන්සලා කිව්වා. එහෙම එකඟතාවයක් නැහැ, එළිදරව් කරන්න බෑ කියලා. එකඟතාවයක් නැහැ, එළිදරව් කරන්න දෙයක් නැහැ කියලා. දැන් ඔබතුමාගේ කතාව ඉදිරිපත් කරනවා මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙලා තියෙන විදිහට මුදල් අච්චු ගන්න විදිහක් නැහැ. ඒ හින්දා රජයේ පඩි ගෙවන්න විදිහක් නැහැ කියලා. කරුණාකරලා මේ පරස්පර විරෝධී ප්‍රකාශයක් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව මේ පඩි ගෙවන්න විදිහ පිළිබඳව
ගරු ඔබතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන විද්වතෙක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 16 වතාවක් සාකච්ඡා කරලා තියෙනවා. ණය අරන් තියෙනවා. පසුගිය රජයත් 1.5ක ණය ගත්තා. ඒ කිසි වෙලාවක සාකච්ඡා යන වෙලාවේ මමත් 1989 ඉඳන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කිසිම දවසක ඒ සාකච්ඡා පිළිබඳ පාර්ලිමේන්තුවට කියලා නැහැ. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ සමහර ඒවට වෙනම පොතක් ගහලා තියෙනවා. ඒ එළිදරව් නොකරපු ගිවිසුම ඇතුළත් කළා. ඊට පස්සේ මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විලංගු කියලා ලංකාවේ සිටීමත් සහිතවත් පොතක් ලියලා තියෙනවා. ඒ නිසා එහෙම එළිදරව් කිරීමේ සම්ප්‍රදායක් නැහැ. ඉතින් එහෙම පඩි කවදාක්වත් ලංකාවේ ආණ්ඩුව පඩි නොගෙවෙන්නේ නැහැ. මොකද පඩි නොගෙව ඉන්නේ නැත්තේ එහෙම පඩි නොගෙව ඉන්න බෑ. ඒ සඳහා හොයාගෙන ගෙවනකොට වෙනත් ගෙවීම් අඩු කළා තමයි පඩි ගෙවන්නේ. ඒ නිසා තමයි කොන්ත්‍රාත් කරලා ඉන්න කොන්ත්‍රාත්කරුවන්ට මම මහාමාර්ග ඇමතිවරයා ලෙස වගකීමට බැඳෙනවා. ඒ සඳහා මුදල් ගෙවන්නේ. ගෙවන්නේ නැත්තේ ඒ මුදල් කපලා තමයි රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. ප්‍රාග්ධන වියදම් කපලා තමයි රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. එහෙම කරලා තමයි මේ මූල්‍ය කළමනාකරණය කරන්නේ. ඒකයි මේ තියෙන අර්බුදේ. තේරුම් ගන්න.
බොහොම ස්තුතියි ගරු මහත්මනි.
Thank you, Honorable Deputy Speaker, for the opportunity to speak a few words at today's debate. The Honorable Minister for Aviation was here a moment ago. I want to raise one matter with him with regard to Palali Airport. That's an international airport. It was opened. There were flights from Madras. Then due to COVID, all flights were suspended. Now, this has not resumed yet. And even when it resumes, the cost of the airfare is prohibitive. The reason for that is that the airport taxes are so high, the Honorable Minister is now coming into the chamber, so high that people will not be able to afford it. I have spoken to the Honorable Minister about this. The Mathala airport taxes have been waived, and we've been asking that the Palali Airport taxes also be waived. Because unlike Mathala, Palali, when you resume, will have a steady traffic, and that will be good for our economy. And therefore, I'm requesting the minister again to please waive the airport tax for Palali Airport, and there will be a steady stream of traffic. Sir, as we deal with these issues today, in the north and the east, there are other issues that people are facing, particularly with regard to the lands. Yesterday, in Kurundur Malar, there was a demonstration with regard to new constructions that were being undertaken by Department of Archaeology. Two of our members were arrested, saying that they had disrupted the officials from functioning. Now, archaeology is entrusted with the responsibility of preserving archaeological monuments. We know that there are archaeological monuments, those must be preserved, but they don't have the authority to build anew. And there are court orders restraining them from building new structures. And yet, when people demonstrate against illegal activity by the Department of Archaeology, they are being arrested. So I want to raise this issue. Kurundur Melaile Nete Dinam, எங்களுடைய கட்சி உறுப்பினர்கள் கைது செய்யப்பட்டிருக்கிறார்கள். தொல்லியல் திணைக்களம் சட்ட விரோதமாக கட்டடங்களை கட்டுவதை எதிர்த்து ஆர்ப்பாட்டம் செய்தவர்கள் கைது செய்யப்பட்டிருக்கிறார்கள். தொல்லியல் திணைக்களம் இப்படியாக எங்களுடைய மக்களுடைய நிலங்களை மிக மோசமான முறையிலே அபகரிக்கிற திட்டங்கள் சம்பந்தமாக பல தடவைகளிலே நாங்கள் இந்த பாராளுமன்றத்திலும் வெளியிலும் பேசியிருக்கிறோம். 600க்கு மேற்பட்ட ஏக்கர் வயல்காணிகளை அபகரிக்கிற இந்த முயற்சி தடுக்கப்பட வேண்டும் என்று அவர்கள் செய்த ஆர்ப்பாட்டத்துக்கு பிரதிபலனாக அவர்கள் கைது செய்யப்படுகிறார்கள். இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். ஜனாதிபதியோடு நாங்கள் தமிழ் தேசிய கூட்டமைப்பினராக நடத்திய சந்திப்பிலே இதை குறித்து சொன்னோம். பணிப்பாளர் நாயகத்துக்கு தான் உடனடியாக அறிவிப்பதாக உறுதியளித்திருந்தார். ஆனாலும் இந்த திணைக்களம் மிக மோசமான இனவாத திணைக்களமாக தமிழ் மக்களுக்கு எதிராக தொடர்ச்சியாக செயற்பட்டு கொண்டிருக்கிறது. இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். இதேபோல கிழக்கிலே கோணேஸ்வரம் ஆலயத்தை இப்பொழுது அபகரிக்க ஒரு திட்டம் முன்வைக்கப்பட்டிருக்கிறது. திருக்கோணேஸ்வரம் இலங்கையிலே இருக்கிற 5 ஈஸ்வரங்களிலே ஒன்று. இது மிக பழமை வாய்ந்தது. இந்த நாட்டுக்கு விஜயன் வருவதற்கு முன்னதாகவே 5 ஈஸ்வரங்கள் இலங்கையிலே இருந்ததாக சர் பால் பீரிஸ் எழுதியிருக்கிறார். சர் பால் பீரிஸ் அ ரினவுண்ட் ஹிஸ்டோரியன் ஹஸ் ரிட்டன் தட் லாங் பிஃபோர் தி அட்வென்ட் ஆஃப் பிரின்ஸ் விஜய டு திஸ் ஐலண்ட் தே ஆர் எக்ஸிஸ்டட் 5 ஈஸ்வரன்ஸ். And one of those is Thirukoneswaram. Thirinyana Sambandar had sung about this temple in the 7th century. BC. So it's ancient. This was destroyed by the Portuguese in 1624. But it was rebuilt in 1959. This is now designated as an archaeological site. But using the fact that it's an archaeological site, it is indeed an archaeological site. There are now efforts to bring in new people from other districts, particularly from the Ratnapura districts. There was one politician who took people from Ratnapura district, settled them around there, and traders in that area. And now there are 58 shops that have been set up, and efforts are being made to grant land from this archaeological site to these 58 shop owners who are actually aliens in that area. They've been brought and been settled there to change the demography. This must be immediately stopped. The issues that our people are facing today, particularly with regard to land being grabbed by archaeology, by Mahavali, by the Forest Department, by Wildlife Department, various other special laws are used to take away lands on which Tamil people have lived for centuries. Now, this is something that must immediately stop. Your government is now facing a challenge in the UN Human Rights Council. Honorable Minister of Justice is here, and that's good because I want to refer to some matters that concerns him as well. In September 2015, the Sri Lankan government co-sponsored a resolution called HRC 30/1. Co-sponsoring means you agree, you sign on to that resolution, which then means it is your resolution. Thank you. Now in that resolution, while Honorable Minister of Justice, you were the Honorable Minister of Justice even then at that time, there was a clause that Sri Lanka agreed, operational paragraph 6 of that agreement, of that resolution, in which it was agreed that Commonwealth and other foreign judges, defense lawyers, authorized prosecutors and investigators will participate in a process. Commonwealth and other foreign judges. Originally the draft, as you know, Honorable Minister, said foreign judges. It was at the request of Sri Lankan government, the words Commonwealth also was added, Commonwealth and other foreign judges. Now this is Sri Lanka's own resolution. But now your foreign minister goes to Geneva and you are seated behind him and saying participation like this, external mechanisms, are unconstitutional. How can that be unconstitutional, Honorable Minister, when you yourself in December 2012 presented a bill to Parliament, a private member's bill to be presented by Honorable Dr. Vijayadasa Rajapaksa MP in December 2012, called Removal of Judges of the Superior Court Special Provisions Act, you yourself have suggested that this inquiry be conducted against Superior Court judges by judges who have held office in the highest court of any Commonwealth country other than Sri Lanka. So, even according to you, your own belief, consistently between 2012 and 2015, foreign judges participating in processes, in inquiries in Sri Lanka was not unconstitutional. You wouldn't have presented a bill that was unconstitutional, surely. You are a constitutional lawyer. So this is your own private bill, private member's bill. And then as official position of the government of Sri Lanka while you were Minister of Justice, and while the incumbent president I'll conclude. While the incumbent president was the prime minister, He wanted the words Commonwealth added in that resolution, and so it was added, and it was resolved. You can't recoil from whatever you have agreed to. I can understand when the government changed, when Gotabaya Rajapaksa became president, statements were made saying we are withdrawing from the resolution. But can you withdraw from that resolution? How can you withdraw from the resolution that you yourself agreed to? So, the resolution now before the council will be put to vote because you are opposing it, opposing the very words that you had agreed to previously, and that's not good for the country. Thank you.
Bhoomi Stuti Garu Mantuma. Garu Vijayadasa Rajapaksa Mantuma.
Bhoomi Stuti, I won't take more than 2 minutes, sir. Honorable Sumandiram mentioned about my name and the resolution in Geneva 2015, and further one of the bills that I submitted with regard to the removal of judges. I am thankful to the honorable member that you raising it. I presented that bill taking into consideration that the Latimer House concept, whereas that the independence of the judiciary is very vital for the sustenance of democracy and the rule of law, and we all are concerned about the independence of the judiciary. Therefore, that at that time I made an attempt. I think my learned friend will appreciate the fact that I did on that issue. Similarly, that we concede that there was a resolution that was co-sponsored, but in the meantime, Honorable member knows that there were a lot of turbulence in the political landscape in our country, that there were change of regimes, and from time to time some different decisions had been taken. But with all that, I believe my good friend Honorable Sumandiram will believe me that the way that you have some interest to resolve this issue, similarly that I have that interest to resolve this issue. You are genuinely saying, I am genuinely saying, at the moment that we have taken lot of meaningful steps to resolve the issue, we concede that there are lot more to do. In next few weeks' time, that I hope to have a discussion, cordial discussion with the honorable members from North and East also, to discuss this issue and to decide the way forward and to reconcile and for long-standing, peaceful nation. I think that my good friend will help us. Thank you very much.
Bhavinsa Devatumanda. Garu Nimal Sirpas Illamata Amatamata Minitu Isaka Kalyatina.
Garu Niyojya Kathanayaka Tumani, Ada Dina Vivadi Sandhaya Idiripat Kalayati, 2018 Anka Ekadarna Civil Guwan Seva, නියෝග පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අත වශයෙන්ම සිවිල් ගුවන් සේවා කටයුතු වලදී අපි මෙය ජාත්‍යන්තර වශයෙන් අපව නියාමනය කරන්නේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයයි. ඒ කියන්නේ ICAO කියන සංවිධානය. මේ සංවිධානය මගින් මුළු ලෝකයේම රටවල් වල ගුවන් සේවාවන් පිළිබඳව පිරිසට යන ගුවන් ගමන් ඇසුරත ගුවන් ගමන් මේ සියල්ල පිළිබඳව යම් යම් නිර්ණායක තාක්ෂණික වශයෙන් ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ නිර්ණායකයන් ක්‍රියාත්මක කිරීමට චිකාගෝ සම්මුතිය ලෙස හඳුන්වන අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියට අපි අස්සම් කරලා තියෙනවා. එහෙම අස්සම් කරේ නැත්නම් අපට වෙනත් රටවල් වල ගුවන් යාන අපේ රට ගෙනීමට පුළුවන් කමක් නැහැ. අත් වශයෙන්ම මේ ICAO සංවිධානයේ මගින් කරනු ලබන්නේ විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවාවන් නිර්බත්තාවය සම්බන්ධයෙන් වන කාර්යයන්. ඒ කියන්නේ කොච්චර දුරට සුරක්ෂිත ලෙස ගුවන් මගීන්ගේ ගමනාගමනයන් නියාමනය කළ හැකිද කියන කාරණය පිළිබඳව එහිදී ගුවන් යානාවල පැවැත්ම, ඒ වගේම ගුවන් යානා නියමුවන් සහ අනිකුත් කාර්ය මණ්ඩල පිළිබඳව තිබිය යුතු යම් යම් අධ්‍යාපන මට්ටම්, ඒ වගේම තාක්ෂණික වශයෙන් ඔවුන්ගේ දැනීමේ මට්ටම්, මේවා අනිවාර්යයෙන්ම තියන්න ඕනි. ඒ වගේ ඒ සඳහා ලයිසන්සින් ප්‍රොසීජ එකක ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය භාරයක් තියෙනවා. මේ පනතෙන් අපි කරනු ලබන්නේ අයිකාවෝ සංවිධානය වරින් වර ලෝකයේ තියෙන නව ප්‍රවණතාවයන් අනුව ලබන ලද නව අත්දැකීම් අනුව විතින් විට මේ නීති රීති හා නියෝග මාලාවන් වෙනස් කරනවා. ඒ අනුව අපිත් වෙනස් විය යුතුයි අපගේ නියෝග හා නීති රීති මාලාවන්. ඒ අනුව සකස් කරන ලද නිරුපද්‍රතාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයන්ගේ ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන්, ගුවන් යානා නරතු ඉංජිනේරුවන් ආදී අයගේ කාර්යයන් නියමිත ප්‍රමිතියට ඉටුකර ගැනීමට හැකිවන පරිදි ප්‍රමතිය ක්‍රියාවලින් හා ක්‍රියා පරිපාටියේ යුතුව ඒකාකාරී පද්ධතියක් ස්ථාපනය කිරීම අපි කරන්නේ. ඒ අනුව අපි ඒ රෙගුලේෂන්ස් ඒ නීති රීති මාලාව තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියන්ට සහ පරිච්ඡයන්ට අනුගත වීම. ඉතින් ඒ වගේම පාර්ලිමේන්තු සභාගත කිරීමේදී මීට පෙර 2018 ජූලි මස 3 දිනාංක 2778 22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ යම් සුළු වැරදීමක් තිබෙනවා. අංක 1 එයත් නිවැරදි කිරීම මේ සංශෝධනය මගින් ඉටු කරනවා. විශේෂයෙන්ම අද දින මාගේ කලින් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු අශෝක අබේසිංහ මැතිතුමා මේ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව යම් යම් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒවට පිළිතුරු දී මගේ යුතුකමක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකා කේටරින් ආයතනයට සේවකයින් බඳවා ගන්නවා කියලා. මේ පිළිබඳව ප්‍රවෘත්තියක් මං හිතන්නේ එක්තරා නාලිකාවක පළකුණා. ඒක ඒ ප්‍රවෘත්තිය සත්‍යතාවයකින් තොරයි. අපි සේවකයෙන් බඳවා ගැනීමක් නෙවෙයි කරේ. විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි බලාපොරොත්තු වෙනවා විශාල මගී නෞකාවන් සඳහා විශේෂයෙන්ම මේ කේටරින් මේ කෑම බීම සකස් කිරීම අරක්කැමියන් වේටර්වරුන් මේ වගේ ක්ෂේත්‍රයන් තුළ විශාල රැකියා ප්‍රමාණයක් විදේශ විනිමය හොයන්න පුළුවන් රැකියා ප්‍රමාණයක් තියෙන බව මං කරන ලද ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මට ඔවුන් කියා සිටියා. නමුත් එයට ඒ සඳහා පුහුණු වලත් තරුණ තරුණියන් නෑ ලංකාවේ. ඒ අයට අවශ්‍යයි ඉහළ මට්ටමේ පුහුණුවක්. ඒ නිසා මම ශ්‍රී ලංකා කේටරින් ආයතනයට කිව්වා ආරම්භයක් වශයෙන් 50 මෙවැනි තරුණ තරුණියන් පුහුණු කරලා දෙන්න. එයා කිව්වා අපි බොහොම කැමති, අපිටත් වියදම අඩු වෙනවා, අලුතෙන් සේවකයෝ බඳවා ගන්නත් ඕන නැහැ. මේ 50ක් අරගෙන මේ 50 එයාගේ කුස්සියක් තියෙනවා, කිචන් එකක් තියෙනවා, ඒකට දාලා අන්තර්ජාතික මට්ටමින් අවුරුද්දක පුහුණු කාල සීමාවක් දෙන්නම්. හැබැයි රැකියා දෙන්නේ නැහැ. අපි කිව්වා රැකියා අවශ්‍ය නැහැ. අපි කරේ පුහුණු කිරීමක්. පුහුණු කරලා මේ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙනීම සඳහා නෞකාවන් සේවය කරන්න යවන්න. ඉතින් ඒ සඳහා මොකද ඒක තියෙන වැරද්ද? ඒ මිසක් අපි කිසිසේත්ම බඳවා ගැනීම කරන්නේ නැහැ. බඳවා ගැනීම කිරීම මේ වෙලාවේ කිසිසේත් සුදුසු නැහැ. මං හිතන්නේ තුමාට වැරදි තොරතුරක් ලැබිලා තියෙදේ. එහෙම බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විශේෂයෙන්ම මම කැබිනට් සංදේශයක් ගෙනහිලා තියෙනවා. මේ හුඟක් අය දන්නේ නැහැ, මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තමයි ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ තියෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් සමාගමට රජයෙන් එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගමෙන් බලය දීලා තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්න. ඉතින් මේ දෙකෙන් ලාභයක් අපි ලබනවා. නමුත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත්තාම දැනට අපි ලබලා තියෙන අලාභය ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක්. ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් අපි අලාභය ලැබලා තියෙනවා. අපේ මහජන බැංකුවට, ලංකා බැංකුවට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ණයයි. ඒ වගේම CPC පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට මිලියන එක්සත් ජනපද ඩොලර් මිලියන 384ක් ණයයි. ඉතින් හැම අවුරුද්දකම පාහේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා රජයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක් විතර දෙනවා. දැන් අපිට එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට ගියොත් තව අවුරුදු 10ක් යනකොට තවත් බිලියන 1.2ක් හරි 1.5ක් හරි ගෙවන්න ඕනේ. ඒ නිසා එතන අවශ්‍යතාවයක් තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව පවණක් නෙවෙයි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉන්දියාව අපිට වඩා ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. අපිට බිලියන 4ක් දුන්න එක්සත් ජනපද ඩොලර්, ඒ රටෙත් එයා ඉන්දියා අයිති වෙලා තිබුණේ රජයට. එයත් මේ විදිහටම ප්‍රතිව්‍යුහගත කළා, ටාටා සමාගමට ලබා දුන්නා. මොකද වෙන විකල්පයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මැලේසියාවේ මේක කරා, ස්විට්සර්ලන්තේ කරා, ලෝකේ රටවල් ගණනාවක්ම මේ කාර්ය කරා. මොකද රාජ්‍ය අංශේ තබාගෙන මේ ව්‍යාපාර කිරීමේ අපහසුතාවය නිසා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට ඕන, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපේ 6000ක් පමණ වූ සේවක පිරිසක් ඉන්නවා. දැන් අපිට ශ්‍රී ලංකන් ලංකා සමාගමේ තියෙනවා, අපිට දැන් එකම ගුවන් යානයක්වත් අපට අයිති නෑ මේ ශ්‍රී ලංකන් කියලා ගහගෙන ගියාට. මේවා ඔක්කොම කුලියට ගත්ත ටැක්සි වගේ. ගුවන් යාන 23ම ලීස් එකට අරන් තියෙන්නේ. ඉතින් ඒකට ලීස් රෙන්ටල් එක අපි ගෙවන්න ඕන. දැන් ඒකෙත් ඩොලර් මිලියන 80ක් අපි ණයයි, ගෙවලා නෑ. ඉතින් තව ටික කාලයක් ගියාම මේ ප්‍රතිව්‍යුහගත කරලා මුදල් හොයාගෙන ආයෝජකෙක් හොයාගෙන කටයුතු කරේ නැත්තම් වෙන්නේ මොකද? මේ 6000කීම රකී රක්ෂා නැති වෙනවා. අද මේක කරන්න එපා කියලා අපේ කකුලෙන් අදින අයට අපි කියන්නට ඕන. මං හිතන්නේ සමස්ත ලංකාව තුළම මං කියන්නුනේ වැඩි ප්‍රමාණයක් වෘත්තීය සමිති අද මේ තත්ත්වයේ තේරුම් අරගෙන මේ ප්‍රතිව්‍යුහගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පිළි අරගෙන තියෙනවා. මේක අපි කරන්නේ අපි කැමැත්තෙන් නෙමෙයි. අපිට මේ ඇරෙන්නට වෙන විකල්පයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ ක්‍රියාවලිය කරොත් අපිට මේ 6000ගේ රැකී රක්ෂා බේරගන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකන් නාමයේ සහිතව ගුවන් සේවාවක් පවත්වාගෙන තියන්න පුළුවන් වෙයි. අපිට මේකේ 100%ක්ම විකුණන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉස්සලා නීතිමය බාධකයක් තියෙනවා. මොකද අපිට ගුවන් යාන පිටරටවල් වල ගුවන් තොටුපළවල් බැස්වීම සඳහා අවසර ලබා දීලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ලොට් එකක්, එහෙම නැත්නම් අයිතියක් හැටියට. ඒ නිසා ශ්‍රී ලංකාවේ බහුතර කොටස් සංඛ්‍යාවක් නැත්නම් අපිට ඒක නැති වෙනවා. ඒක කොහොමද දන්නේ? මේ නිසා තමයි අපි 149ක් විකිණීම සඳහා, කොටස් විකිණීම සඳහා පෞද්ගලික අංශයට හොඳ ගුවන් යාන සමාගම් වලට අපි ආරාධනා කරලා තියෙන්නේ. 151ක් අපි තියාගන්න ඕනේ පමණක් නෙවෙයි. හැබැයි කවුරුත් එහෙම 149ක් දුන්න කියලා ඉන්නේ නැහැ. අපි මැනේජ්මන්ට් එක, පරිපාලනය උන්ට බාර දෙන්න ඕනේ. දේශපාලන ඇඟිලි ගැසීම් තොරව, වෙනත් බලපෑම් වලින් තොරව ඔවුන් ආයෝජන ගෙනල්ලා මේ ගුවන් ආයතනය ශක්තිමත් කිරීමට කටයුතු කරන්න ඕන. එවැනි කොන්දේසි මාලාවක් අපි පමුණුවා තිනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වෙන්නේ සේවක අයිතිය සුරක්ෂිත කිරීම තමයි අපේ පළවෙනිම පරමාර්ථය වෙන්නේ. නැත්තම් තව ටික කාලයක් යනකොට මේ ගුවන් සේවයේ කඩාවැටුනහම මේ සේවකයින්ට යන එන තැනක් නැති වෙනවා. ගුවන් යාන ටික බිමට බස්සන්න වෙනවා. ඒ ලීස් රෙන්ටල් ගෙව්වේ නැත්තම් ඒ අය අපේ ගුවන් යාන ටික අපහු ගනී. ඒවට අපිට මේ තියෙන ආර්ථික අර්බුද අතරතුර රජයෙන් කොහොමද ඩොලර් මිලියන 150ක් 200ක් හැම අවුරුද්දෙම දෙන්නේ මේ ගුවන් සේවය පවත්වාගෙන යාමට. ඉතින් මේ தත්ත්වය පිළිබඳව මේක බොරදී මාළු බාන්නේ නැතුව කවුරුත් මේ தත්ත්වය තේරුම් ගන්නට ඕන. ඉන්දියාව වැනි, ඉන්දුනීසියාව වැනි, ඒ වගේ මැලේසියාව වැනි මේ වගේ ශක්තිමත් ආර්ථිකයන් තියෙන මේ අපේ කලාපයේ රටවල රටවලුත් වලටත් රාජ්‍යාංශයේ මේ ගුවන් සේවය පවත්වාගෙන යාමට අසීරු වුණා නම් අපි ගැන මොනවද කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණේත් මම විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් හැටියට කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම පලාලි ගුවන්තොටුපළ පිළිබඳව සුමන්දිරන් මන්ත්‍රීතුමා කතා කරා. පලාලි ගුවන්තොටුපළ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරලා පලාලි ගුවන්තොටුපළට ගුවන් යානා ගෙනීම සඳහා මමත් ගිහිල්ලා පලාලි ගුවන්තොටුපළ විවෘත කරා. පලාලි ගුවන්තොටුපළේ සේවාව සඳහා යාපනයේ දිස්ත්‍රික්කයේ පදිංචි තරුණයන්ව අපි තෝරාගත්තා. එක්කෙනෙක්වත් අපි මෙහෙන් යව්වේ නැහැ. හදලා තිබ්බා. නමුත් පොරොන්දු වුණා ගුවන් සමාගම් කීපයක් මේක ඉක්මනට විවෘත කරන්න අපි ප්ලේන් අරන් එනවා කියලා. නමුත් මෙතෙක් කල් කවුරුත් ප්ලේන් ගෙනාවේ නැහැ. ඒක නිසා මම සුමන්දිර මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් බොහොම අමාරුවෙන් දැන් හිටා නිද්දා ප්ලේන් ටිකක් එනවා කියලා කියනවා. ඉස්සර වෙලා ප්ලේන් ගෙන්නන්න අපි අවශ්‍ය පසුබිම සෙල්ලම් කරන්න අවශ්‍ය පසුබිම අපි හදලා තියෙනවා. After me. Yes.
One minute.
கேன மந்திரிமா
கௌரவ அமைச்சரவர்களே, மிக முக்கியமாக இந்தியாவினுடைய இந்தியா ஏர்வேஸ் நிறுவனம் இந்தியா இதற்காக பல முயற்சிகள் மேற்கொண்டிருக்கிறது. ஆகவே தயவு செய்து நீங்கள் விமானங்களை யாரும் கொண்டு வரவில்லை என்று சொல்வதை விட இந்தியா எப்பொழுதும் தயாராக இருக்கிறது. இந்தியாவுடைய ஏர்வேஸ்
நிறுவனம்
கொஞ்சம் நீங்கள் ரத்மலான கொழும்பில் இருக்கிற விமான நிலையம் மத்தள விமான நிலையத்துக்கு எவ்வாறு அந்த பயணிகளுக்கான டொலர்ஸ் செக்கிங் அந்த டாக்ஸை நீங்கள் இல்லாமல் செய்திருக்கிறீங்களோ அதே மாதிரி யாழ்ப்பாணத்துக்கு அதிகமாக நீங்கள் வரையறுக்க இருக்கிற டாக்ஸை இல்லாமல் செய்தால் தானே அது ஓரளவுக்கு நடைமுறைக்கு சாத்தியமானது. நீங்கள் அதையும் செய்துள்ள ரெண்டு வருடமாவது நீங்கள் செய்தால் அந்த அவர்களுடைய அந்த விமான வருகை என்பது உடனடியாக சாத்தியமானது. நீங்கள் இப்பொழுது சொல்லுங்கள் இந்தியாவுடைய ஏர்வேஸ் வருவதற்கு தயாராக இருக்கிறது. அவர் தயவு செய்து நீங்கள் பிழையான கருத்துக்களை விதைக்க வேண்டாம் என்று நான் இந்த இடத்தில் பகிரங்கமாக உங்களை
கேட்கிறேன்.
கரு நியோஜ கதாநாயக துமணி இந்தியன் ஏர்லைன் சொல்லிட்டு அப்பி முடிம கதா கரா ஏக்கிவா இக்மெண்ட் ஹதாண்டு அப்பி ஏனவா கீழா ஏனவா கீழா அப்பி குவங்கானா எனக்கம் பலாகின ஹிட்டியா පරිමිඩ කීපයක් යැව්වා. නමුත් එයයි ගිනාවේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න ඕන. එහෙම ඉල්ලීමක් ඉන්දියන් ගුවන් සේවය අපෙන් ඉල්ලලත් නැහැ. ඒ නිසා නමුත් අපිත් එක්ක කතා කරනවා නම් ඉස්සෙල්ලා ගුවන් යානා කීපයක් ගෙනල්ලා පෙන්නඳ සත්‍ය වශයෙන්ම ඒගොල්ලෝ මේකට කමිටඩ් කියලා මේකට එනවා කියලා. ඊට පස්සේ අපිත් එක්ක සාකච්ඡා කරන්න අපිට ලබා දෙන්න පුළුවන් යම් කන්සෙෂන් එකක් තියෙනවා නම් ඒක අපි ලබා දෙන්න සූදානම්. අපි විශාල මුදලක් දැන් ඒ ගුවන්තොටුපළ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ස්ටාෆ් එක අරන් තියෙනවා. ඒ අයට පඩි ගෙවාගෙන ඉන්නවා දැන් මාස දෙකක් තිස්සේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ මන්ත්‍රීතුමාලට කියන්න ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියන් ගුවන් සේවාවට ගිහිල්ලා ප්‍රශ්නයක් තියෙනවා අපිත් එක්ක කතා කරන්න අඩු ගන්න එක ප්ලේන් එකක් අර ගෙනල්ලා පෙන්වන්නකෝ. එක ප්ලේන් එකක් ගෙනල්ලා පෙන්වන්නකෝ. අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරලා තියෙනවා. නමුත් ඒ පැත්තෙන් මේ කාරණය ඉටු වෙලා නැහැ. මොකද්ද හේතුව කියලා දන්නේ. ඒ නිසා ඒ බවත් මම ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම මේ රත්මලාන ගුවන්තොටුපළේ කරලා තියෙන නාස්තියක් පිළිබඳව කතා කරා. මම පිළිගන්නවා ඒක මගේ කාලේ වෙච්ච දෙයක් නෙවෙයි. මං එන්න ප්‍රථම ඒ කටයුත්ත වෙලා තියෙන්නේ. එහිදී මං හිතන්නේ හරි තක්සේරුවක් නැතුව විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මෝල්ඩිවියන් ප්ලේන් මෙහෙට එනවා කියලා. නමුත් ආවේ නැහැ. ඒකට යයි නොයෙකුත් හේතු සාධක දෙනවා. නමුත් මම විශේෂයෙන්ම රත්මලාන ගුවන්තොටුපළ පිළිබඳව මම විශේෂ පරීක්ෂණයක් කරා. පරීක්ෂණයක් කරලා එයා මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදයක් දැන්ට සොයාගෙන යනවා. නමුත් ඒකට කරලා තියෙන වියදමට සරිලන රිටර්න් එකක් අපිට නෑ. මත්තල ගුවන්තොටුපළත් එහෙමයි මං කිව්වා. මත්තල ගුවන්තොටුපළෙන් මාසෙට මිලියන 100ක් පාඩුයි.
තම් මිනිත්තු දෙකක් කල් ඇතිනේ.
මිලියන 100ක් පාඩුයි මත්තල ගුවන්තොටුපළට. ඉතින් ඒ නිසා අපිට කොවිඩ් ප්‍රශ්නේ බලපෑපු එක ඇත්ත. දැන් ගුවන් සංසරණේ අඩුයි. ඒත් එක්කම මේ අපේ රටේ විවිධ විරෝධතාවයන්ට පින් සිද්ධ වෙන්න සංචාරකෝ එන එක නතර වුණා. රටේ මේ තත්ත්වය අනුව සංචාරකයන්ගේ පැමිණීම අඩු නිසා ගුවන් ගමන් අඩු වුණා. ඉතින් අපි බලමු දැන් රට වඩාත් ස්ථාවර කරගෙන යනකොට අපිට මේ තත්ත්වය වඩාත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි. මත්තල ගුවන් තොටුපළ මොන ආකාරයෙන් අපිට දියුණු කරලා ගන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව අපි කැමති මත්තල ගුවන් තොටුපළත් යම් ආයෝජකෙක් කෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා අපිට ලබා දෙන්න ඒ පිළිබඳව අපි ඊටාම ගැඹුරින් කල්පනා කරනවා. කල්පනා කරලා විශේෂම මම කියන්න කැමති කටුනායක ගුවන් තොටුපළේ අපි කිසිම කන්සෙෂන් එකක් දෙන්නේ නැහැ. කිසිම ගාස්තු වල අඩු කිරීමක් කරන්නේ නැහැ. ගාස්තු ගෙවන්න ඕන ඩොලර් වලින්. සමහර අය කියනවා ඩොලර් වලින් ගෙවන්න බෑ රුපියල් වලින් ගෙවන්න දෙන්න කියලා. ඉතින් එහෙම කරොත් අපිට එක එක එයාපෝර්ට් වලට එක එක නීති දාන්නත් අමාරුයි. නමුත් පලාලි ගුවන් තොටුපළට යම් යානා ගෙන එනවනම් අපිට යානා ගෙනල්ලා පෙන්වුවොත් එහෙම අපි ලෑස්ති ඒ සඳහා යම් සහනයක් සලසා දෙන්න. බොහොම ස්තුතියි.
පවුම සිදු කරා අමාත්‍යවරුන ගරු ගයන්ත කරුණාතිලක මැත්තම ඔබතුමාට මේ නීති දානම එක කාලයක්
තියෙනවා. අරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන කතා කරද්දී මටත් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අනිත් පැත්තෙන් මං ඉතාමත්ම කනගාටු වෙනවා මේ තරම් මිනිස්සුන්ට බරක් පටවලා තියෙන වෙලාවක විදුලි බිල, ජල බිල, අනිත් පැත්තෙන් තුන් වේලකට ගහගන්න බැරුව දරුවෝ කලන්තේ දාලා දෙකනේ වැටෙනවා, පන්සල්වල ලයිට් බිල ගෙවා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී මහා බරපතල කැබිනට් මණ්ඩලයකුයි රාජ්‍ය ඇමතිවරුයි පත් කරලා තියෙනවා. දැන් අද රූපවාහිනිය ගැන අපි කතා කරන්නේ. කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ජනමාධ්‍යයට. රාජ්‍ය ඇමතිවරයෙකුත් ඊයේ පෙරේද තවත් පත් කරා. හැබැයි මේ විවාදේ පවත්වන මේ සුළු වෙලාව තුලවත් සභාවේ ඉන්නේ නැහැ කතාව අහන්න. මම අතිශයින්ම කනගාටු වෙනවා. මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා මේ ක්‍රමයේ කවදාවත් අනුමත කරපු කෙනෙක් නෙමෙයි. එතුමා මට මතකයි ඉස්සරත් ඇමතිවරු හැටියට අපට උපදෙස් දෙන්නේ සභාවේ රැඳිලා ඉන්න ඕන කියලා. අපි ඒ කාලේ ඇමතිකම් කරනකොට අපේ අමාත්‍යංශයේ විශ්ය ගැන කතා කරනවා අපි මිනිත්තු කොටවත් එළියට යන්නේ. ඒ ගැන මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් ක්ෂේත්‍රය ගැන කතා කරනකොට මට විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරනවා ශ්‍රී ලංකා ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ පුරෝගාමියා විදියට වර්තමාන TNL නාලිකාවේ සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට ගෞරවයක් හැටියට මට එතුමාව සිහිපත් වෙනවා. එතුමාට පුළුවන් වුණා නියෝජ්‍ය කතානායකතුමනි 1978 දී ITN නාලිකාව ආරම්භ කරන්න. ලංකාවේ පළවෙනි නාලිකාව 1979 එවකට ජයාර් ජයවර්ධන රජය ITN එක රජයට පවරගත්තා. ඊට පස්සේ 1982 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සම්මත කරමින් ජපන් රජයේ ත්‍යාගයක් ලෙස රූපවාහිනී සංස්ථාව ස්ථාපිත කරා. නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි මේ කතා කරන ජාතික රූපවාහිනී ආරම්භ කළා අද වෙනකොට අවුරුදු 40ක් වෙනවා. දශක 4ක් පිරෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වසර 40ක් කියන්නේ සෑහෙන සැලකිය යුතු කාලයක්. 1982 ජාතික රූපවාහිනී සංස්ථාව ආරම්භ කරන විටයි අද 2022 වන මේ කාලය අතර ලෝකයේ විශාල පරිවර්තන සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට තුරත් මේ කාල සීමාව තුළ විශාල විපර්යාස සිදු වෙලා තිබෙනවා. 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත අද වෙන විට කොතරම් දුරට වළංගුද කියන අපට ප්‍රශ්නෙකුත් මතුවෙනවා. ඒක අදට කොච්චර ගැලපෙනවද කියලා. එදා රූපවාහිනී සංස්ථාව ස්ථාපනය කරන විට අපේ රටේ ඊට සමගාමීව තිබුණේ ITN නාලිකා විතරයි. ඒකත් නියෝජ්‍ය කතානායකතුමනි තවත් රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් ලෙස තමයි ඒ වෙනකොටත් පැවතුනේ. අපිට මතකයි 90 දශකයේ මුලදී පෞද්ගලික අංශයටත් විකාශන මාධ්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරා. ඒ වෙලාවේ රූපවාහිනී සංස්ථා පනතට ඉතාම සුළු සංශෝධන කීපයක් එකතු කරලයි ඒ දේ කළේ. ගුවන්විදුලි බලපත්‍ර ලබා දුන්නෙත් එහෙමයි. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි එදා එය සිදුවිය යුතුව තිබුණේ එහෙම නෙවෙයි. හරිනම් ඒ සඳහා වෙනම නීති ප්‍රතිපාදන සකස් කරලා නියාමන ක්‍රමවේදයක් සකස් කරලා තමයි පුජ්ජලික අංශයට සංඛ්‍යාත බෙදා දීමට තිබුණේ. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි අදටත් මේ වැරද්ද තවමත් නිවැරදි වෙලා නැහැ. යහපාලන ආණ්ඩුවේ මුල් කාලේ මම ජනමාධ්‍ය ඇමති හැටියට කටයුතු කළා. මේ සඳහා සුදුසු නීතිමය කටයුතු සකස් කරන්න අපි කමිටු කිහිපයක් පත් කරලා ඒ කටයුතු කිරීම ආරම්භ කළත් එහි අවසානයක් දකින්න අපිට බැරි වුණා ආණ්ඩු වෙනස් වීමත් එක්ක. නමුත් අපි අපේ යහපාලන ආණ්ඩුව නවත්තපු තැනින් ඒ කටයුතු යළි ආරම්භ කර තිබීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ ගැන හිටපු අමාත්‍ය ඩලස් සලහප්පෙරම ඇමතිතුමාටත් වර්තමාන ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් අපේ ප්‍රශංසාව අපි පුද කරමු. ඇත්ත වශයෙන්ම ඒක තමයි විය යුත්තේ. ආණ්ඩු මාරු වෙනකොට ඇමතිවරු මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන නිසා තමයි අද අපි රටක් විදිහට මේ තරම් අගාධයකට වැටලා තිබෙන්නේ. ඒක මෙතෙන්දි සිදු නොවීම ගැන මම සතුටු වෙනවා. ඒ කටයුතු අත්‍යවශ්‍යම කරුණු මේවා ඉදිරියට ගෙන යන එක. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රූපවාහිනී සංස්ථා පනත අද රටේ තිබෙන වත්මන් අභියෝගවලට සරිලන විදියට සංශෝධනය විය යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. මොකද අද වෙන විට අපේ රට පවතින්නේ 1982 වසරේ තිබුණු තත්ත්වයේ නෙමෙයි. ඊට වඩා හාස්පසින්ම වෙනස්කම් අපේ රට තුළ දකින්න තිබෙනවා. අද වෙද්දී පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා විතරක් 14ක් විතර තිබෙනවා. මේ වන විට ප්‍රධාන නාලිකා හැම එකක්ම වගේ සමාජ මාධ්‍යයටත් අවතීර්ණ වෙලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි උතුරු නැගෙනහිර සහ සමහර කඳුකර ප්‍රදේශවල ඒ ප්‍රදේශවල වෙසෙන ද්‍රවිඩ ජනතාව වැඩිපුරම බලන්න හුරු වෙලා තිබෙන්නේ ඉන්දියානු නාලිකා. ඉන්දියානු ඩෙකෝඩර් යන්ත්‍ර හොරපාරෙන් ලංකාවට එනවා. මේවට උන්ඩියල් ක්‍රමයෙන් ගෙවීම් කරලා ඉන්දියානු නාලිකා නරවන්න ඒ පළාත්වල ජනතාව පුරුදු වෙලා ඉන්නවා. මේ හේතුව නිසා රටේ විශාල මුදල් ප්‍රමාණයක් රටෙන් එළියටත් යනවා. අපිට ඒවට කිසිම නීතිමය පීවර ගන්නත් බැරි වෙලා තිබෙනවා. මේ ප්‍රවණතාවය ලංකාවේ ටෙලිවිෂන් කර්මාන්තයට ඉතාම දැඩි ලෙස බලපානවා නියෝජ්‍ය කතානායකතුමනි. එම නිසා ඇමතිතුමා නැහැ, ඉතින් ඉල්ලන්න කෙනෙකුත් නැහැ. කොහෙන් හරි හොයලා හරි දැනගත්තොත් කියලා හිතාගෙන මම කියන්නේ විකාශකයින්ගේ සංසදයේ සමග සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් මේ පිළිබඳවත් පියවරක් ගන්න ලෙස අපි රජයට යෝජනා කරනවා. ඇමතිවරයෙක් නැති නිසා යෝජනා කරන්න පොදුවේ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා හරහාවත් අපි මේ යෝජනාව ඉදිරිපත් කරමු. තවත් එක කාරණයක් ගැන පමණක් මම සඳහන් කරන්න කැමතියි. ඒ තමයි අවුරුදු ගාණක් තිස්සේ ඇදී ඇදී තිබිච්ච ශ්‍රී ලංකා ටෙලිවිෂන් කර්මාන්තය ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්න කියන කාරණේ. මේක කඩිනම් නොකොරොත් අපේ ටෙලිවිෂන් කර්මාන්තයේ කඩාවැටෙන එක ඉදිරි වසර 3-4 ඇතුළත මොන විදියකින්වත් වළක්වන්න බැරි වේ. ඊට හේතුව ලංකාවේ තාක්ෂණය තවම දුවන්නේ ඇනලොග් ක්‍රමයටයි. නමුත් ගෝලීය තාක්ෂණය ඩිජිටල් වෙලා ඉවරයි. දැන් අපේ කලාපේ බොහෝ රටවල් මේ පරිවර්තනයේ මේ වෙනකොට බොහොම ඉස්සරහට ගිහින් තිබෙනවා. අපේ අල්ලපු ඉන්දියාව ගත්තත් පකිස්තානයේ දිහා බැලුවත් අද ඒ පරිවර්තනයේ උඟක් ඉස්සරහට ගිහින් තිබෙනවා. අපේ තාක්ෂණයත් ඒ පරිවර්තනයට භාජනය නොකළොත් අවශ්‍ය කරන උපකරණ සහ මෙවලම් වලට අමතර කොටස්වත් ඉදිරියේදී සොයාගන්න බැරි වේවි. එහෙම වුණොත් බරපතල ප්‍රශ්නයක්. එනිසා විකාශන මාධ්‍ය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ වර්තමානයේ ඇති ප්‍රගතිය ගැන අපි ආසයි අපේ කැබිනට් ඇමතිතුමෙකුත් ඉන්න, රාජ්‍ය ඇමතිවරයෙකුත් ඉන්න නිසා දැනගන්න ලැබුණා නම් තින් එක අහන්න විදියක් නැතිවීම ගැන මම යලි යලිත් කනගාටු වෙනවා. අපිට මතකයි 80 දශකයේ මුලදී රූපවාහිනී ආරම්භ කළේ ඒ කාලේ ඇත්ත වශයෙන්ම අපේ ගම්වල එහෙම මුළු ගමටම තිබුණේ සමහර වෙලාවට එක ගෙදරක වගේ තැනක තමයි රූපවාහිනියක් තිබුණේ. එහෙම තමයි මේක පටන් ගත්තේ. අද වෙනකොට ගම්වල නගරවල කියලා නැහැ, ලොකු පොඩි කියලා නැහැ, පුඩා පැල්පතේ පවා ලක්ෂ සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් රූපවාහිනී යන්ත්‍ර දකින්න තිබෙනවා. ප්‍රමාණාත්මකව බැලුවම නියෝජ්‍ය කතානායකතුමනි රූපවාහිනී යන්ත්‍ර වැඩි වෙලා තිබෙනවා, නාලිකා ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා, තාක්ෂණයේ පැත්තෙන් බොහොම දුරට ඉදිරියට ගිහින් තිබෙනවා. නමුත් සමහර වැඩසටහන්වල ගුණාත්මක භාවයේ පැත්තෙන් බලද්දී එදා තිබුණට වඩා අද පසුබෑමක් තිබෙනවා කියලා තමයි රටේ මතයේ තිබෙන්නේ. දැන් අපි ගත්තොත් රූපවාහිනී ආරම්භ කරපු කාලේ ටෙලිනාට්‍ය දිහා කල්පනා කරලා බැලුවොත් මොන තරම් වටින ටෙලිනාට්‍යද අපි ඒ කාලේ දැක්කේ. ලොකු පණිවිඩයක් දෙන හරවත් ටෙලිනාට්‍ය බැලුවා, රසවත් ඒවා බැලුවා. මට මතකයි අපි පාසල් යන කාලේ යශෝරාවේ දූදරුවෝ ලාහිරු දහසක්, චරිත තුනක්, අසල් වැසියෝ, මේ වගේ බොහොම වටින ක්වලිටියක් තිබුණේ ඒවා තමයි දැක්කේ. අද වගේ නිකන් බාල පණිවිඩ දෙන ඒවා නෙමෙයි බොහෝ වෙලාවට ඒ කාලේ තිබුණේ. දැන් බලන්න අර විනෝද සමය වගේ වැඩසටහන් මට මතක් වෙනවා. ඇනස්ලි බර්ටි සැමුවෙල් ඉදිරිපත් කරපු විනෝද සමය වගේම කොයිතරම් අර්ථවත් භාවයක් තිබුණාද, ලොකු පණිවිඩයක් ජනතාවට දෙමින් හාස්‍යයත් එක්ක ඒ කාලේ අපි දැක්කේ. ඉතින් අද ක්වොන්ටිටි වැඩි වුණත් ක්වොලිටි අඩු වෙලා තිබෙනවා. මේ ගැන ඇමතිතුමාගෙත් රජයේත් අපි කාගෙත් අවධානය යොමු කරොත් වටිනවා කියලා මං කල්පනා කරනවා. මීට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ තව කිව යුතු කරුණු ටිකක් තිබුණත් ඇමතිවරු නැතුව මේවා කියලා වැඩක් නැති වෙනවා. ඉතින් අද වෙනකොට රූපවාහිනිය පැත්තෙන් බලනකොට මේ විදුලි කැපිල්ලත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මිනිස්සුන්ට ඒ සුපුරුදු වැඩසටහන් බලනකොට ලොකු බාධකයක් වෙලා තිබෙනවා විදුලි කැපිල්ල. ඒ වගේම දැන් විදුලි බිලත් රූපවාහිනිය නරඹන කොටත් හැමෝටම මතක් වෙනවා. ඒ නිසා මේවා පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුද වෙනවා. විශේෂයෙන්ම අද මේ විදුලි බිල පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. අපි උදෙත් මතක් කරා ත්‍රෛනිකායක මහා නාහිමිවරුත් විශේෂ ඉල්ලීමක් කළා තියෙන රජයෙන් මේ ගැන යලි කල්පනා කරන්න කියලා. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ගැන කතා කරත් අද වෙනකොට පන්සල්වල ලයිට් බිල ගෙවීමේ ප්‍රශ්නයක් තියෙනවා. පන්සල් අඳුරේ තියෙන තත්ත්වයකට අද තමුන්නාන්සලගේ ආණ්ඩුව රටපත් කරලා තිබෙනවා. ඉතින් මේවා ගැනත් කල්පනා කරන රටේ ජනතාවටත් බලපානවා, පන්සල් වලට, විහාරස්ථාන වලට, ආගමික ස්ථාන වලටත් බලපානවා. මේවා දැඩි ලෙස අවධානයට යොමු කළා පුළුවන් හැම සහනයක්ම දෙන්න රජයේ වගකීමක් යුතුකමක් තියෙනවා කියන එකත් මතක් කරමින් මටත් මේ රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැන අදහස් ස්වල්පයක් ඉදිරිපත් කරන්න කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.